Garu Indika Anuruddha Herath.
Bahumathma Stuti Moolasane Garu Mantri Thumani. Visheshayenma me Vishwasabhanga Yojanawa Janata Vimukti Peramuna Anurakumara Disanayake Paksha Nayakathuma Genave Atta Vashayenma Sadbhaven Nam Mahitanne me Vishwasabhanga Yojanawa ජයග්‍රහණය කරන එක මහ කජ්ජක් නෙවෙයි. හැබැයි අපිට තියෙන ගැටලුව මේක ගැන අනිකුත් පක්ෂ සමග සාකච්ඡා කෙරුවද කියන එක. අනිකුත් ආණ්ඩු පක්ෂේ නෙමෙයි විපක්ෂේ අද මේ පාර්ලිමේන්තුව තුල විපක්ෂ බහුතරයක් තියෙන්නේ. ආණ්ඩුවට බහුතරයක් නැහැ. විපක්ෂ බහුතරයක් තියෙන විපක්ෂ තුල මේක සාකච්ඡා කෙරුවද කියන ඒ ප්‍රශ්නේ අපි එතුමන්ට යොමු කරනවා. ඒ වගේම එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ පහුගිය දවස්වල ඇතිවෙච්ච මේ බෝම්බ සිද්ධියත් එක්ක ඒ බෝම්බ සිද්ධියෙන් පීඩාවටපත් වෙච්ච අසරණ වෙච්ච අන්ත අසරණ වෙච්ච ජීවිත නැති වෙච්ච ඒ ජනතාවට කරන විශාල කෙනෙහිලිකමක් කියන එක අපි යෝජනා කරනවා මොකද දාන්නම් වාලේ නිකන් ආවට ගියාට යෝජනාවක් ගෙනල්ලා ආයෙත් ආණ්ඩුවේ ප්‍රතිරූපේ ගොඩනගා ගන්න ආණ්ඩුවේ ප්‍රතිරූපයේ මේ විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ තව තවත් වැඩි වර්ධනය කරන්න දෙන සහයෝගයක්ද කියන සැකය චකිතේ අපිට තියෙනවා. කෙසේ වෙතත් අපි මේකට පක්ෂව විශ්වාසභංගයට පක්ෂව අපි ඡන්දේ පාවිච්චි කරනවා. මේ විශ්වාසභංගයෙන් අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් නම් ඒක ගැන සතුටු වෙන එකම පිරිස ඒක අබද්ද විපක්ෂ විතරයි. අනුර කුමාර දිසානායක මහත්තයාටත් වඩා අපි සතුටු වෙනවා. ඒකට හේතුව වෙන දෙයක් නෙවෙයි අපි දන්නවා අපි එදා කිව්වා මේ ආණ්ඩුව බලයට ආපු දා ඉඳන් ජනතාවගේ විශ්වාසය නැති කළා. ඒ විශ්වාසය නැති කරලා කොච්චර දුරට විශ්වාසය නැති වුණාද කියනවනම් අපි දැක්කා මහ බැංකුව මංකොල්ල කාපු දවසේ ඉඳලා අපි පාර්ලිමේන්තුවේ මේ වෙනුවෙන් කතා කරා. එදා මහ බැංකුවෙන් පටන් ගත්තු මේගොල්ලෝ නැවැත්තුවේ නැහැ. දිගින් දිගටම රාජ්‍ය දේපළ විකුණන්න කොමිස් ගහන්න ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ඒ වගේම හොරකම් කරන්න හොර ගිවිසුම් ගහන්න ඒ වගේම මේ සියල්ල කරමින් අන්තිමේට රටට ඉතුරු වෙලා තිබිච්ච ජාතික ආරක්ෂාව මේගොල්ලෝ නැති කළා ජාතික ආරක්ෂාව නැති කළා ජාතික ආරක්ෂාව නැතිවීමත් සමග තමයි අනුර කුමාර දිසානායක මහත්තයාට පොඩක් ඇති වෙලා තියෙන මේ ආණ්ඩුව පන්නන්න ඕන කළුතර ඉඳලා පයින් ආවා අතන හොඳයි අතන හොඳයි අපි නුවර ඉඳන් එද්දී අදිය දා අපිට කතා කළාට එතුමල්ලේ අභියෝගය බාරගත්තා. හැබැයි මේකේ අනිකුත් පක්ෂවලට මේක වෙන කවුරුත් එක්ක
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා.
එදා මේක අපි ඔක්තෝබර් මාසේ මේ ආණ්ඩුව එලවන්න කටයුතු කරද්දී එදා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව කියලා කිව්වා. හැබැයි මේගොල්ලෝ 2015 ජනාධිපතිවරයා ඇතිවෙද්දී එදා අගමැතිවරයා පස්සේ දොරෙන් ඇවිල්ලා දිරුම් දුන්න දවසේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කිව්වේ නැහැ. ඒ නිසා අපි චෝදනා කරන්නේ 88 ප්‍රජාතන්ත්‍රවාදීවද ඔබ තමුන් වහන්සේ ආණ්ඩු බලය අල්ලන්න කටයුතු කළේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න හැබැයි ජනතාවට ඊට වඩා තමුන්ගේ ආරක්ෂාව ලබා දෙන්න මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වගකීමක් ඇතුව කටයුතු කරන මන්ත්‍රීවරු කටයුතු කරන්න ඕන. දැන් අපි ඊයේ දවසේ දැක්කනේ. ඊයේ දවසේ අපි මොකද්ද දැක්කේ? මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව ගැන විශ්වාසය තියන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හිටියේ නැහැ. මේ විවාදේ පැයකට කලින් අවසන් කළා. ආණ්ඩු පක්ෂේ කතිකයෝ කතා දාලා මේ නම් ලයිස්වර ඉදිරිපත් කරලා කතා කරන්න ආවේ නැහැ. ඒ තරම් ආණ්ඩුව පැත්තේ ඉන්න අයටත් ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ විශ්වාසභංගේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය නම් අපි වැඩි කතා කරන්න ඕනේ නැහැ. අනුර කුමාර මහත්තයයි සුමන්ත්‍රෙන් මහත්තයයි කතා කරා නම් මේක ගොඩ. අනුර කුමාර මහත්තයයි සුමන්ත්‍රෙන් මහත්තයයි එකතු වුණා නම් මේ ආණ්ඩුව අද හවස 6:07 වෙද්දී ගෙදර යන්න ඕන. මේ අගමැතිවරයා බඩමුට්ටු පැක් කරගෙන අරලියගහ මන්දිරේ බදාගෙන හිටියා වගේ ඉන්න බෑ. හැබැයි ඒක කරන්න පුළුවන් අනුර කුමාර මහත්තයටයි සුමන්ත්‍රෙන් මහත්තයටයි මිසක් මහින්ද රාජපක්ෂ මහත්තයට නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයාද ඡන්දේ දෙනවා. ඒ වගේම සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තියෙනවා කරුණා කරලා ආණ්ඩුව එලවන්න ඡන්දේ දෙන්න පැමිණෙන්න කියලා. හැබැයි හාමුව පරිස්සම් කරන්න නම් ඔයගොල්ලෝ මේක ගෙනාවේ කටුව පිටියේ ජනතාවටවත් මඩ කලපුවේ ජනතාවටවත් මේ බෝම්බෙන් මිය ගිය අද වෙනකන් දැඩි සත්කාරයකක වෙලා ඉන්න කිසි කෙනෙකුට සාධාරණයක් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට සාධාරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා ජනතා විමුක්ති පෙරමුණ මේ ගෙනාපු මේ විශ්වාස භංගයේ වෙනුවෙන් ඒ විදිහට පෙනී හිටිනවනම් අපි එදා රිෂාඩ් බදුරුදීන් ඇමතිවරයාට ගෙනාවා. අද වෙනකන් අපි ඇමතිවරයාට යම් කිසි ගරුත්වයක් දෙනවා මේ ව්‍යසනයේදී තාම ඇමතිකම ගත්තේ නැති නේද? හෙට ගණීද අපි දන්නේ නැහැ. ඒ නිසා ඇමතිකම නොගෙන මේ අර පත් කරලා තියෙන එක එක කමිටු වලට ඕන විදිහට නෙමෙයි ඒවා නාඩගම් මඩු වෙලා ඉවරයි. මේ විශ්වාස භංග යෝජනාව ගේන ඒ කමිටුවේ ඉන්න අයත් මේ විශ්වාස භංග යෝජනාව ගේනලාද මේව කරලා තියෙනවා. ඒ නිසා ඒ කමිටුව ඒගොල්ලන්ටත් විශ්වාස නැති නිසා තමයි ආණ්ඩුවට විරුද්ධව මේ විශ්වාස භංග යෝජනාව ගේන්නේ. ඒ නිසා අපි කියනවා අපි පැහැදිලිවම මේ විශ්වාස භංගයෙන් හෝ මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් නම් ඒ මූලික අධියර අපි ඔබ තමුන්නාන්සලාක් එකතු වෙනවා. හැබැයි අපේ මේ ආණ්ඩුවට ආපු පළවෙනි විශ්වාස භංග යෝජනාව නෙමෙයි, ඇමතිවරුන්ට ආපු පළවෙනි එක නෙමෙයි, මේ ඉතිහාසය ගත්තාම වැඩිම විශ්වාස භංග යෝජනා ආපු ආණ්ඩුව මේ ආණ්ඩුව. ඒ නිසා මේකෙන්වත් මේ ආණ්ඩුව කුජීත වෙලා රටට යහපත් ආණ්ඩුවක් ඇති කරගන්න හැකියාව රටේ ජනතාවට ලැබෙනවා නම් ඒක තමයි මං හිතන්නේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න පුළුවන් ඉදිරිම වටිනාම
කටයුතු.
යන්නට බොහොම ස්තුතියි.
Honorable Tusara Indulin Amarasen.
Om Suti Garu Mulasane Mantumai Mamitane අපිට තවත් එක අවස්ථාවක් අපිට ලබා දීලා තියෙනවා. මේ ආණ්ඩුවේ ශක්තිමත් භාවය උරගා බැලීමේ අවස්ථාවක් තමයි අද හවස අපිට යෙදිලා තියෙන්නේ. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ජනතා විමුක්ති පෙරමුණට නැවතත් අපේ ආණ්ඩුවේ ශක්තිමත් භාවය අපිට තහවුරු කරන්නට අවශ්‍ය සහයෝගය ලබා දීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඉන්දිකා අනුරුද්ධ මහත්තයාටත් පුළුවන් දැන් අර චුට්ටක් පොඩි පොඩි අවපැහ ගැන්විලා තියෙන අපේ ආණ්ඩුවේ ඒ පොඩි පොඩි මලකර ටික කඩලා සමුන්නාසරත් පුළුවන් පොල් කුඩු ටිකක් ගඩොල් කුඩු ටිකක් අරගෙන අර මොනවා හරි පවුඩර් ටිකක් එහෙම අරගෙන ඇවිල්ලා පොල් මුඩු ටිකක් අරගෙන ඇවිල්ලා අද හවසට අපේ ආණ්ඩුව පොඩ්ඩක් පොලිෂ් කරලා දාන්න එන්න පුළුවන්. තමුන්නාසලා සියලුම දෙනාට මම ඒක පිළිබඳව විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අපේ ආණ්ඩුවට නැවතත් හෙට උදේ ඉඳන් නව ජවයක් නව පෙනුමක් ලබා දෙන්නට තමුන්නාසලා සියලුම දෙනා කටයුතු කිරීම පිළිබඳව. එතකොට හැබැයි ඉතින් මේක එක දෙයක් තියෙනවා. මේක ඉතින් කැකිල්ල රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. දැන් බෝම්බයක් පිපුරුණා, අපේ අහිංසක ජනතාව මැරුණා. ඒ මරණයට හේතු වෙන්න දැන් එක එක අවස්ථාවට එක එක අය අල්ලනවා. වෙලාවකට කියනවා පොලිස්පතිවරයා කියනවා, වෙලාවකට කියනවා ආරක්ෂක ලේකම්වරයා කියනවා, වෙලාවකට දැන් අග්‍රාමාත්‍යතුමා කියනවා, වෙලාවකට මේ ආණ්ඩුව කියනවා. ඔව්, හැබැයි ජනාධිපති කියන්න බයයි. දැන් අපි කියනවා දැන් අර අපි දැක්ක නලින්ද ජයතිස්ස මන්තුමා කිව්වා දැන්
WhatsApp point එකට honorable member.
ඔව්, මේ නලින්ද ජය
ඉදිරිල් මන්තුමා නව ජවයකින් යන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයක්ද?
දැන් ජනාධිපතිවරයාට ඇඟිල්ල දික් කරන්න බයයි. අපි ජනතා විමුක්ති පෙරමුණ දැන් අපි දැක්ක නලින්ද ජයතිස්ස මන්තුමත් කියනවා දැන් අවශ්‍ය ඔව් හිරේදාය කියලා බයයි. තමන්ගේ තියෙන ප්‍රශ්න ටික බේර ගන්න හිරේ දාන්න සිද්ධ වෙයි කියනක බයයි. එතකොට දැන් කරුණාකරලා අපි කියනවා දැන් පුළුවන් නම් ඉතින් ජනාධිපතිතුමාටත් දෝෂාභියෝගයක් ගේන්න. ඒකට අපිත් මේ අද්දකම උස්සලා අපි ඡන්ද දෙනවා. හැබැයි ඉතින් අර ගැරණි මරලා පව්
හොන්ඩබල් අනුර දිසනායක
ඔබතුමා සාමාන්‍ය ව්‍යවස්ථාව කියවනේ නැතිනි. ජනාධිපතිවරයෙකුට විශ්වාස දෝෂාභියෝගයක් ගෙනීම සඳහා මන්ත්‍රීවරු කීයක් අවම වශයෙන් අත්සන් කරන්න ඕනද?
තමුන්නාසරාට ඉන්න 6-7
අවම වශයෙන් කීයක් අත්සන් කරන්න ඕනද?
අපි සූදානම් අත්සන් කරන්න.
ආ කීයක් අත්සන් කරන්න
ඕනද? අපි සූදානම් අත්සන් කරන්න.
සූදානම් නෙමෙයි.
ඔබතුමායි
මම සරල ප්‍රශ්නයක් අහන්නම්.
අපි සූදානම් තමුන්නාසරලා ගෙනාවොත් ඔව් අපි කියේ ගේන්න කියලා. නෑ නෑ මම තමුන්නාසක ප්‍රශ්නවලට උත්තර දෙන්න නෙමෙයි. තමුන්නාස විශ්වාස භංගයක් දෝෂාභියෝගයක් ගෙනව නම් අපි සූදානම් අත්සන් කරන්න.
ගරු කතා මේ සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවට අලුතෙන් මන්ත්‍රීවරයෙක් පත් වෙනකොටත් අලුතෙන් පාර්ලිමේන්තුවට එනකොටත් ප්‍රධාන පොත් දෙකක් දෙනවා. එකක් වරප්‍රසාද පිළිබඳව පනත ඒ නීතිය, අනිත් එක ව්‍යවස්ථාව. ඒක විවස්ථාව දෙන්නේ මේක විවස්ථාවත් එක්ක කරුණා
හොඳයි හොඳයි
මම එකයි අහන්නේ
මහන්සිය මම කතා කරන්න
පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ තමුන්නාස අපිව නිකන් පොල් කුඩු ගහන දාලා කතා කරුවා මතක තියාගන්න තමුන්නාසගේ නැට්ට කපාගෙන
ඉන්නලා
අපි අලුත් තමයි අපි අලුතෙන් තමයි ආවේ අපේ මේ ආදුනිකකම තමුන්නාස නේම බක පඬිතෙක් වගේ තමුන්නාස හැලු කරන්න හදන්න එපා තමුන්නාසගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ මට කිසිම අවශ්‍යතාවයක් නැහැ
මම කියන්නේ අනුරාධ විසනායක
කලබල වෙන්නේපා මම මේ ඔබතුමා අලුත් කියන එක නෙමෙයි කියන්න හදන්නේ පොඩක් ඉන්න කියන්න විවස්ථාවේ දැන්
තමුන්නාස
මෙතුමා දැන් මේ කාරණේ මතු කරන එක කාරණයක් අපේ මන්තුමා කිව්වේ මේ දෝෂාභිය ගැන ක්‍රම නීතිවේද නීති ක්‍රමය නෙමෙයි කිව්වේ ඕන්නම් ගේන්න පුළුවන් කියලා කිව්වා ඒ ගෙනාවේ නැත්තේ කියලා කිව්වේ
මෙතුමා මන්ත්‍රීතුමා කතා කරන්නකො
අමොන්නාන්සේට තමුන්නාසලාට කතා
කරන්න මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා
අපිට කතා කරන්න තියෙන විනාඩි 5යි 6යි ඒ නිසා තමුන්නාන්සේ මේ මේ ව්‍යවස්ථාව ගැන
ඒ මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා
ගන්න එපා අනුර දිසානායක මන්ත්‍රීතුමා තමුන්නාන්සේ මම 750කටවත් ගණන් ගන්නෑ අපි මේකට ආපු මුල්ම දවසට තමුන්නාන්සේ බොහොම හැල්ලු කරලා අපිව කතා කරුවා තමුන්නාන්සේ හිතන්නේ තමුන්නාන්සේ පොරක් කියලා 750ර ගණන් ගන්නෑ මම තමුන්නාන්සේව ඒ නිසා මම කියනවා කරුණා කරලා මේ හාව ඉඳද්දි පඳුර වලට වෙඩි තියන්න එපා හාව ඉඳද්දි පඳුර වලට විදින්න එපා ඒ නිසා කරුණා කරලා මේකේ සැබෑ මේකේ සැබෑ වගකීම්වා ජනාධිපතිවරයා කියන එක මම කියනවා හැබැයි සැබෑ වගකීම්වා ජනාධිපතිවරයා නම් ඇත්තර වශයෙන්ම ඒකට අපිත් වාසිය යුතුයි මොකද අපිත් කිව්වා මේ ජනාධිපතිවරයාට ඡන්ද දෙන්න කියලා එතකොට මේ යෝජනාව ගැන ජනතා විමුක්ති පෙරමුණ ඔය අනුර කුමාර් දිසානායකලත් මේකට වාසිය යුතුයි මේකට වගකීම්වා මෛත්‍රීපාල සිරිසේන නම් මෛත්‍රීපාල සිරිසේන වගේ වගකීම පැහැරහැරන ජනාධිපතිවරයෙක් පත් කරන්න අනුර කුමාර දිසානායකලත් රට පුරා ගියා වේදිකා ගානේ කෑ ගැහුවා ඔය තමුන්නාසලක තියෙන සුරතින් මනාපයක් ප්‍රකාශ කළා එනිසා මේක මේ අපේ බිත්තියට හේතු කරන්න හදන්න එපා මේකේ වග උත්තරකරුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නම් ඒ වෙනුවෙන් අපි මේකේ වගකීම බාරගත යුතු නම් තමුන්නාසලා ජනතා විමුක්ති පෙරමුණේ තමුන්නාසලත් එක බාර ගන්න ඕනේ මතක තියාගන්න. තමන්ගේ ඇඟේ කුණු තියාගෙන අනුන්ගේ ඇඟට කුණු දාන්න හදන්න එපා කියන එක මම විශේෂයෙන් මේ අවස්ථා ආ එල්සාවම ඒ පිළිබඳවත් විශේෂයෙන් මම කියනවා. දැන් මේක ඉතාමත්ම අසාධාරණයි. දැන් ඊයේ අපි දැක්කා අර කොටුවේ මහේස්ත්‍රාත්තුමිය ප්‍රකාශ කරපු හැටි.
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
ගරු මන්ත්‍රීතුමා මගේ කාලය නාස්ති වුණාද?
නෝ නෝ නෝ.
ඒ නිසා මේ මහේස්ත්‍රාත්තුරිය ඒ පොලිස්පතිතුමාට ආරක්ෂක ලේකම්වරයාට අපදරකොට කියනවා ආරක්ෂක ලේකම්වරයා බැඳලා ඉන්න රටේ ආරක්ෂක ඇමතිට. එතකොට ආරක්ෂක ඇමති ආරක්ෂක ලේකම්වරයාට කලින් ආරක්ෂක ඇමතිට මේ වගකීම බාරගත යුතුයි. එහෙම තමයි තුමිය ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපි
කියනවා
බින්දු අරගෙන ආරක්ෂාව අතේ නැති අපිට ආරක්ෂාව බාරව නැති අපිට ආරක්ෂක කවුන්සලයට කැඳවන්නේ නැති අපි මේ පැත්තකට තියලා අපිව බිත්තියට හේතු කරන්න හදන්න එපා. සැබෑ වගකීම්වත්න් හොයාගෙන සැබෑ වගකීම්වත්න්ට අවශ්‍ය වෙන දඬුවම් දෙන්න පඳුරු වලට විඳින්න එපා.
බොමසුදී
පඳුරු වස්සේ හරිම හාව බලාගෙන
හාව
විඳින්න කියන කත්
නිමල් ලන්සා
මම කියනවා.
ගරු මුලසුන ඔබන නියෝජ්‍ය සභාපතිතුමනි කාර්ක සභා සභාපතිතුමනි මම දන්නේ අද ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරපු විශ්වාස භංගය පිළිබඳව අදහස් දැක්වීම ලැබීම පිළිබඳව සතුටු වෙනවා. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය අල්ලලා තමයි මේ විශ්වාස භංගය යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මම දන්නේ ලබන මේ මාස 21 වෙනිදාට මාස 3ක් ගත වෙනවා ඒ ත්‍රස්තවාදී ඒ පාස්කු ප්‍රහාරය එල්ලලා අපේ ජනතාව විශේෂයෙන් කතෝලික ජනතාව 250කට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට පත් වෙලා ඒකම 500කට වඩා වැඩි ප්‍රමාණයක් තුවාල ලපු ඒ සිද්ධිය. මම හිතන්නේ එදා ඉඳලා අද දක්වා මේ ප්‍රහාරය පිළිබඳව මේ සමාජය තුළ කතා වෙන ඒවා දැක්කම අපිට ඉතාමත් පැහැදිලිව පේන්න තිබ්බ දේ තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ඉස්සෙල්ලා මේ ප්‍රහාරයේ සැලසුම් කළේ සාරාන් ඇතුලේ පිරිස ගැන මේ ආණ්ඩුවට විශේෂයෙන්
ඒ තොරතුරු ලැබිලා ඒ පිළිබඳව කටයුතු නොකිරීම නිසා තමයි මේ ප්‍රවාරයේ නිසා අහිංසක ජනතාව කුඩා දරුවන් ඇතුළු විශාල ප්‍රමාණයක් මරුමුවට පත් වෙන්න සිද්ධ වුණේ. ඒ නිසා අපි දැක්කා ගරු තුෂාර ඉන්ද්‍රනිල් මන්තුමා ජනාධිපතිතුමාට විතරක් මේ චෝදනාව ඉදිරිපත් කරන්න ගියා. මම කියනවා මේ මරණයට වගකීම සියලු දෙනා වගකියන්න ඕනේ. ඒක තමුන්නාංශල ආණ්ඩුව තමුන්නාංශලගෙන ආපු ජනාධිපතිතුමා ගැන තමුන්නාංශල තමයි බලා ගන්න ඕනේ. මොකද ඔබතුමාලා තමයි අංශයට කතරේ දාලා එතුමාව ගෙනාවේ. අද ඒක අපේ පිටට දාන්න හදන්න එපා. ඒක තමුන්නාංශලා බාර ගන්න. මොකද මේකේ වගකීම තියෙන්නේ ආණ්ඩුවටද ජනාධිපතිතුමාටද කියන එක හොයන්න වෙන්නේ තමුන්නාංශලා. අපි නෙමෙයි. අපිට කරන්න පුළුවන් කෙංගෙඩි යන්නේ. ඒ නිසා මේ විශේෂයෙන් කතෝලික ජනතාව අද 300කට වඩා මැරිලා අද ඒ වින්දිතයෝ චූතිතයෝ වෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේක තමුන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරලා බලන්න. 2016 දී විජේදාස රාජපක්ෂ මහත්තයා ඒ සම්බන්ධතාවයේ කියද්දී කිව්වා වෙනත් කාරණා කිව්වා තමුන්නාංශලගේ මැති ඇමතිවරු. ඊළඟට විශේෂයෙන් 2018 දිගණ මහවැලි සිද්ධියදී එළිවුණා. 2018 වනාතුවිල්ලේ සිද්ධිය මේ සිද්ධි එකක්වත් හරියට පරීක්ෂණේ නොකර පරීක්ෂණේ කරගෙන යද්දී මග නවත්තපු නිසා තමයි මේ ප්‍රවාරයේ සඳහා කතෝලික ජනතාවට මේ මූණ පාන්න සිදුනේ. ඒකම විශේෂයෙන් විදේශ බුද්ධි තොරතුරු සේවාව අතරවෙනි මාසේ 8 වෙනිදා, 4 වෙනිදා, 9 වෙනිදා, 10 වෙනිදා, 21 වෙනිදා සැරින් සැරේ මේ ආණ්ඩුවට කිව්වා මේ ප්‍රවාරයක් එල්ල යන්න යනවා මේ සාරාන් ඇතුළු පිරිසකින් කියලා. හැබැයි ආණ්ඩුව ගත්තු ක්‍රියාමාර්ගයක් නැහැ. කතෝ විශේෂයෙන් දේවස්ථානට එල්ල වෙනවා කියන එක කිව්වා. විශේෂයෙන් කතෝලික ජනතාවට එල්ල වෙනවා කියන එක කිව්වා. හැබැයි කතෝලික ජනතාව මැරෙන්න ඉඩ දීලා බලන් හිටපු ආණ්ඩුවක් කියන එක තමුන්නාංශලා පිළිගන්න ඕන. ආණ්ඩුවට තමයි කිව්වේ, ආණ්ඩුව තමයි වාක්‍යය. මේක කරන්නේ කවුද? ජනාධිපතිද ආණ්ඩුවද කියන එක අපි දන්නේ නැහැ. තමුන්නාංශලා ජනාධිපතිතුමායි ආණ්ඩුව කරන්න බැරි නම් ගෙනල්ලා යෝජනා ගෙනල්ලා පාර්ලිමේන්තුවේ ඇති වෙන එකට යන්. අපි ලෑස්ති. එනිසා අපිට ඕන මැතිවරණයක් කොට්ටුයි. අපිට ඕන මැතිවරණයක් කොට්ටුයි තමුන්නාංශලා එක්ක. තමුන්නාංශලා තමයි බය ඇංගිලා ඉන්නේ. අපි පෑදිලෙම ඔක්තෝබර් 26 වෙනිදා මැතිවරණයට යන්න ගෙනාවා. තමුන්නාංශලා තමයි උසාවි කියලා නැවතුනේ. එනිසා අපි පෑදිලෝ කියන කතෝලික ජනතාව මරණ වලට තමුන්නාංශලා වාක් කියන්න ඕනේ. තමුන්නාංශලා ප්‍රහාරය වලක්වා ගන්න කටයුතු නොකිරීම පිළිබඳව තමුන්නාංශලා ඒ වගකීම ගන්න ඕනේ. විශේෂයෙන් මම අද ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ යෝජනාව ගෙනීම පිළිබඳව සතුටු වෙනවා. මොකද මෙතුමල්ලා තමයි යාපාන ආණ්ඩුව ගේන්න 2005 විශාලම කාර්යභාරය කළේ. හැබැයි දෛවයේ සරදමකින් කොමාරි එතුමල්ලට මේ ආණ්ඩුව ගෙදර අරින්න මේ ආණ්ඩුව පරද්දන්නද කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට අපි සන්තෝෂ වෙනවා. කල් ගිහිල්ලා එතුමල්ලා පිළිගැනීම පිළිබඳව විශේෂයෙන් 2005 දිනසියේ ඒ කාලය තුල අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ උදව් කළා දිනසියේ ආණ්ඩුව තුල. ඒ දිනසියේ ආණ්ඩුව තුල මේ රටේ වෙච්ච දැවැන්තම හොරකම කරන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට මහා බැංකු මාදවල් මංකොල්ලය සිදු කරන්න අවස්ථාව ලබා දුන්නා. එදා ඒ ව්‍යවස්ථානුකූලව නොවන විදියට ඒ පත්කිරීමට විරුද්ධ වුණා නම් ඒ මහා බැංකු මංකොල්ලේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කවුරුත් පිළිගන්න ඕනේ මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ වුණේ ඒ දිනසිය ආණ්ඩුව කියන එක. ඊට පස්සේ අපි දැක්කා 2005 අගෝස්තු මැතිවරණයෙන් පස්සේ පළාත් සභා මැතිවරණේ කල් දාන්න විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ උදව් කළා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා පළාත් සභා මැතිවරණේ කල් දාන්න බෑ කියලා. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය තමයි සර්වජන ඡන්දබලය. ඒ ඡන්දබලය ජනතාවට ලබා නොදී කල් දාන්න ජනතා විමුක්ති පෙරමුණ උදව් කළා. ඒ පිළිබඳව එතුමාලා අද කනගාටු වෙනවා කියන එක මම හිතනවා. ඊළඟට 2005 දානි මාසේ 26 වෙනි දින අගමැතිතුමා වෙනස් කළා. නව අගමැතිතුමෙක් ජනාධිපතිතුමා පත් කරපුවාම කිව්වා කුමන්ත්‍රණකාරී වැඩවලට අපි එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට විරුද්ධයි කිව්වා. අපි දැක්කා විජිතේරත් මන්තුමා දීවා පාර්ලිමේන්තුව තුල ජනතා විමුක්ති පෙරමුණ අපි දැක්කා උසාවි ගානේ බඩ ගෑවා පාරවල් ගානේ ඇවිද්දා. හැබැයි අද එතුමල්ලා තේරුම් ගන්න තියනවා එදා මේ පත් කරලා මේ ගෙනාපු ආණ්ඩුව නිසා තමයි පාස්කු ප්‍රහාරය එල්ල වුණේ කියන එක. ඉතින් අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඒක පිළිගැනීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ කතෝලික ජනතාව මරණයට පත් උනේ මේ ආණ්ඩුව නොසලකිලිමත් බව නිසා. ඒක අපි පිළිගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ නොසලකිලිමත් බව නිසා. ඒ නිසා අපි පෑදීලියම මේ ආණ්ඩුවේ විශේෂයෙන් මේ සඳහා පංගුකාරයෙන් වෙලා තියෙන ඒ සියලු දෙනාට අපේ අකමැත්ත ප්‍රකාශ කරන්න එක්කමද ඉතාමත් හොඳ දවසක් කතෝලික මන්ත්‍රීවරුන්ට තමන්ගේ අර්ධ සාක්ෂිය පිළිබඳව තීන්දු ගන්න. මොකද අද කතෝලික ජනතාව වෙනුවෙන් එල්ල වෙච්ච ප්‍රහාරයක් පිළිබඳව ආණ්ඩුවට විශ්වාස භංගයක් ඉදිරිපත් වෙලා තියෙනවා. කතෝලික මන්ත්‍රීවරු අද තීන්දු කරන්න ඕනේ තමන්ගේ පක්ෂය බේර ගන්න හදනවද? තමන්ගේ ආණ්ඩුව බේර ගන්න හදනවද? එහෙම නැත්නම් කතෝලික ජනතාවට සාධාරණයක් ඉටු කරන්න හදනවද කියන එක අද තීන්දු කරන්න ඕනේ. ඒ නිසා මේ සභාවේ කතෝලික මන්ත්‍රීවරු මේ වෙලාවේ නැති වුණත් මම හිතනවා එතුමන්ලාගේ හෘද සාක්ෂිය අද වැඩ කරන්න වෙයි තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. ඒ නිසා අපි පෑදිලිවම කියනවා විශේෂයෙන් එක්කම TNA මන්ත්‍රීවරු මඩකලපේ සියොන් දේවස්ථානයේ තමන්ගේ ජනතාව මැරුණේ. ඒ නිසා TNA මන්ත්‍රීවරුන්ටත් වෙනදා වගේ ආණ්ඩුවට අයිල්ලාද සහයෝගය දක්වන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වෙයි අද. තමන්ගේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් කුඩා දරුවන් වැඩිම මැරුණේ මඩකලපු දේවස්ථානයේ තුල සියොන් දේවස්ථානයේ තුල. කුඩා දරුවෝ පාස්කු මංගල්‍යට එන්නේ ලස්සන ඇඳුම් ඇඳගෙන අලුත් ඇඳුම් ඇඳගෙන එන්නේ. ඒ ළමයිගේ ලේවලි මුළු දේවස්ථානෙම තෙත් වුණා. වැඩිම ළමයි පිරිසක් මැරුණේ සියොන් දේවස්ථානය තුල. ඒ නිසා TNA ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම හිතන්නේ යුතුකමක් සහ වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී මේ විශ්වාස භංගයට සහාය පළ කරන්න. ඒව සහාය පළ කරන්න නැතුව තමන්ගේ ඒ තමන් සහයෝගය දෙන ආණ්ඩුව රැකගන්න, තමන් සහයෝගය දෙන ඒ UMP ආණ්ඩුව රැකගන්න කටයුතු කරනවා නම් මම හිතනවා ඒ තමන්ගේ ඒ ප්‍රදේශයේ ජනතාවට කරන විශාල ද්‍රෝහිකමක් විදියට. එනිසා අපි මම විශේෂයෙන් අද පාර්ලිමේන්තුව තුල කතා කරන්නේ කතෝලික මන්ත්‍රීවරයෙක් විදියට. මම දැක්ක පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කතෝලික මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මන්තුමා ඉතාමත් හොඳ අදහස් ප්‍රකාශ කළා ඒ අවස්ථාවේදී. හැබැයි අද එතුමාට තීන්දුවක් ගන්න ඕන වෙලාව. කාවින්ද ජයවර්ධන මන්තුමා කතෝලිකයන් වෙනුවෙන් පෙනී සිටි අපි දැක්කා. එතුමාද තීන්දුවක් ගන්න ඕන වෙලාව. විශේෂයෙන් රංජන් රාමනායක මහත්තයා කතෝලික ජනතාව වෙනුවෙන් කතා කළා. එතුමා කිව්වා මේ පෞගේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාව ලක්ෂයක් විතර මේකට සම්බන්ධ වෙලා තියෙනවා. අපි නෙමේ කිව්වේ එක්සත් ජාතික පක්ෂේ රංජන් රාමනායක මහත්තයා. එවනම් ඒ අය තාම අල්ලලාද කියන එක අපි අහනවා. එක්සත් ජාතික පක්ෂේ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහත්තයා කිව්වා ලක්ෂයක් මේකට සම්බන්ධයි කියලා.
අපි අහනවා විනාඩි දෙකක් තියෙනවා.
අපි අහනවා එවනම් රංජන් රාමනායක මහත්තයා ඇතුළු ආණ්ඩුවෙන් ඒ සඳහා ලක්ෂයක් ඉන්නවා නම් මේකට සහයෝගය දුන්නු ඒ ලක්ෂය අත්අඩංගුවට ගත්තද කියන එක අපි අහනවා. ඒ වගේම රංජන් රාමනායක මහත්තයන් අහනවා කතෝලික ජනතාව වෙනුවෙන් අද තමුන්නාංශයේ කතෝලික ජනතාවේ පැත්තේ ඉඳ ගන්නවාද කියන එක අපි අහනවා. විශේෂයෙන් අපි දැක්කා ඉන්දුනිල් මන්ත්‍රීතුමා කිව්වා මම හිතන්නේ ජනතාව විමුක්ති පෙරමුණේ නායකයා එක්ක ඇප්පුණා. මම හිතන්නේ ඉන්දුනිල් මන්ත්‍රීතුමාට අමතකලා තියෙනවා ජනතාව විමුක්ති පෙරමුණ උදව් කිරීම නිසාද ආණ්ඩුව තිබ්බේ නැත්නම් ඔක්තෝබර් 26 වෙනිදා ආණ්ඩුව නැහැ. මොකද ඔක්තෝබර් 26 වෙනිදා මේ රටේ ජනතාවට තියෙන සර්වජන ඡන්ද බලය දුන්නම ඡන්දේ එපා කියලා උසාවි ගියා මේ සියලු දෙනා එකතු වෙලා TNA එක, JEP එක, UMP එක, මුස්ලිම් පක්ෂ සියල්ලක් එකතු වෙලා ගියා. ඒ නිසා තමයි අද බෝම්බ ප්‍රහාර සිද්ධ වුනේ. අපේ ආණ්ඩු කාලේ තිබ්බනම් ඔය සාරන්ලව අල්ලලා කොටු කරලා නීතිය ක්‍රියාත්මක කරනවා. මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයකුත් නැහැ, ද්‍රවිඩ ජනතාවට ප්‍රශ්නයකුත් නැහැ, වෙනත් කිසි ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ එදා ඡන්ද ව්‍යාපාරයට යන්න නොදී ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ උපරිමයේ ක්‍රියාත්මක වෙන තැන ඡන්දය කල් දාන්න කියලා එපා කියලා ගිය නිසා තමයි මේ කතෝලික අහිංසක පොඩි දරුවෝ වැඩිහිටියෝ විශාල ප්‍රමාණයක් ජීවිතත්වයට පත් වුනේ. ඒ නිසා මේකේ වගකීම එදා මේ ආණ්ඩුව නැවත මේ අගමැතිතුමා පත් කරන්න කටයුතු කළ ඒ සිවිල් සංවිධාන සියල්ල උසාවි ගිය සියලු දෙනා විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව තුල එදා විශාල ජවනිකා පවත්වපු ඒ සියලු දෙනා වග කියන්න ඕනේ කියන එක ප්‍රකාශ කරමින් මම කියන්න වෙනවා.
බොහොමත් සුදි මන්ත්‍රීතුමා ඔන්රබල් අජිත් මහනෝ පෙරම.
ගරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි ලංසබ් ගරු මන්ත්‍රීතුමාගෙන් අහනවා ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී මගේ ගමේ වැලිවේරිය කියන කතෝලික දේවස්ථානය තුලට හමුදාවෙයි ගිහිල්ලා අහිංසක වතුර බොණ්ඩ ඉල්ලුවයි කියලා පුද්ගලයාට වෙඩි තියලා මැරුවා. එතකොට ඔය ඇඬිල්ල ඇඬුවද? එතකොට කලාවත ඉන්න තයි අන්තිම නම ඉවර කළා කියන්නේ උඹට උත්තර දෙන්න බෑ.
අන්තිමට ඔබතුමා හලාවත ඇන්ටනි
හොනරබල් මෙම්බර්
හලාවත ඉන්ටර්ෆෝඩ නෙමෙයි ඔය ගරු නියෝජ්‍ය සභාපතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම් ආගන්න ඔබතුමා ඇහුවා එදා ගම්පායේදී වෙච්ච සිද්ධිය අනිත් සිද්ධි වලට ආණ්ඩුවක් කියන්න ඕනද කියලා හැබැයි ඒ ආණ්ඩුව වග කියන්න ඕනේ කියලා තමුන්නාන්සලා ජනතාව අතර මතයක් ගෙනිච්ච නිසා තමයි අපි ආණ්ඩුව
අමතුමා කතා කරනවා
මම විශේෂයෙන් කියනවා හලාවත ඇන්ටනි කියන්නේ කතෝලිකයෙක් කතෝලික ජනතාව දීවර ජනතාව ඉන්දන සහනාධාරය දෙන්න හදපුවාම වෙඩි තියලා මරනකොට ඔය ලංස මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ඇඬුවද කතෝලිකය වෙනුවෙන් එතකොට රොෂාන් චානකල අර තමුන්ගේ EPF එක අල්ලන්නේ කියලා තමුන් නියෝජනය කළ දිස්ත්‍රික්කේ ඒ මිනිස්සු මරනකොට ලංස මන්ත්‍රීතුමා ඔබ ඇඬුවද ඔබේ දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරයෙක් ජනතාව ඝාතනය කළේ ඔබේ දිස්ත්‍රික්කේ තුල පල්ලියක් තුල ඝාතනය කළේ කතෝලික ජනතාව ඝාතනය කළා කියලා වැලිබේරිය ඔබ ඇඬුවද අද ඔබතුමාට මීටමු දිනා ගන්න බැරුව කතෝලික ඡන්ද ගන්න තවත් දේශපාලන උප්පර වැට්ටියක් කරනා මිසක් සැබෑ ප්‍රේමයක් දෙයි තියෙන්නේ ඒ කියන්නේ රඟපාන්න එපා කියලා මම කියනවා ප්‍රශ්නට යථාර්ථවල නිදහස් දෙන්න කියලා දැන් ඊට ඉස්සෙල්ලා කතා කරපු අනුරුද්ධ මන්ත්‍රීතුමා කිව්වා අපිට නම් මේක දිනවන්න බෑ අනුරුද්ධ දිසානායක මන්ත්‍රීතුමා සුමන්දිරණු එක්ක වුණොත් නම් පුළුවන් කියලා මම කියනවා එහෙමනම් ඔය ඒකාබද්ධ කණ්ඩායමට ඒකා කණ්ඩායමට දිනවන්න බැරි නම් මෙහෙනම් බාර දෙන්න විපක්ෂ නායකකම එක්ක සුමන්දිරන්ට හරි අනුරදිසානායකට හරි විපක්ෂයේ ඉඳගෙන මේ වගේ කතා කියන්න මොනතරම් බංකොලොත් විපක්ෂයක් තියෙන්න ඕනිද ඒ හින්දා මම විශේෂයෙන් කියනවා ඒ හින්දා අපි කියනවා විපක්ෂ නායක අද ඒ මන්ත්‍රීවරුන්ටත් මේ විශ්වාස භංග යෝජනාව ගැන විශ්වාසයක් නැහැ මේ විශ්වාස භංග යෝජනාව විශ්වාසයක් නැහැ දිනන්න බෑ අපිට ඕක දිනන්න පුළුවන් සුමන්දිරන් මන්ත්‍රීතුමාටයි අන්තර දිශානායක මන්ත්‍රීතුමාටයි එහෙනම් දෙ කියන විපක්ෂ නායක මේගොල්ලන්ට දෙන්නකෝ මේක දීලා යන්න යන්නකෝ අර අගමැතිකම ගත්තා වගේ බලෙන් ඇවිල්ලා විකාර කරන්නේ නැතුව මම කියනවා විශේෂයෙන්ම ඒ වගේම අනුර කුමාර දිශානායක මන්ත්‍රීතුමා මීට ඉස්සරත් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළා 2018 11 වෙනි මාසේ 16 වෙනිදා මහින්ද රාජපක්ෂ බලහත්කාරයෙන් ආපු ආණ්ඩුවට ගෙදර යන්න කියලා ඒක විශ්වාසයක් නැහැ කියලා ඒක ජයග්‍රහණය කරා මම අනුර කුමාර දිශානායක මන්ත්‍රීතුමාගෙන් අහනවා මේ වගේ ප්‍රශ්නයක් වුණාම අපි මේක නිවැරදි කරගන්න දඟලනවා මිසක් මේක කොහොමද අපිට වැරදි තැන කොහෙද කියලා හදාගන්න දඟලනවා මිසක් ආණ්ඩුව ගෙදර අරිනවා කියන එකේ ප්‍රතිඵලයක් තියෙනවද මේ ආණ්ඩුව ගෙදර අරින්න විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කළොත් අන්තිමට මොකද වෙන්නේ ජනාධිපතිතුමාට මේ මැතිසභාවේ තුල තවත් මැතිසභාවක් පත් කිරීමේ අවස්ථාව ලැබෙනවා තන්දියක් යනවා නෙමෙයිනේ තවත් මැතිසභාවක් පත් කිරීම අවශ්‍ය එතකොට ඔබතුමාට දෙයිද අගමැතිකම එමුදා ඔබතුමාට ආණ්ඩුව බාර දෙයිද එහෙම නැත්නම් එතකොට මොකද්ද වෙන්නේ ආයි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ගෙනාවොත් ඔබතුමාට විශ්වාසද මේ ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හොඳයි කියලා විශ්වාසද මේ රටේ ජනතාවට විශ්වාසද ජනතාවට අමතක නැහැ අද ඔබ විශ්වාස භංග යෝජනාව ගෙනාට එදා මේ රටේ කී දෙනෙක් හමුදාව ලව්ව අනදිය මැරෙව්වද හමුදාව ලව්ව අනදිය මැරෙව්වද සුදු ඇන් වල අරන් ගිහලා කී දෙනෙක් මැරුවද රහසිගතව මැරුවද සුදු ඇන් වල අරගෙන ගිහිල්ලා කී දෙනෙක් මැරුවද ඒ විතරක් නෙමෙයි මගේ සහෝදර මන්ත්‍රීවරු ටික අර හම්බන්තොට වරාය බලන්න යනකොට මත්තල ගුවන්තොට බල බලන්න යනකොට අපිට පිස්තෝල තියලා ගහපුවා තොරතුරු දැනගන්නගෙන පුළුවන්කම ලැබුණද නමුත් ඒ රජයේ විශ්වාසද ඔබට ඒ රජයේ විශ්වාසද ඔබට නැවතත් ඒ කාලකන්ණි රජයේ ගේන්නද විශ්වාස භාග යෝජනාව ගේන්නේ
ඒකද ගේන්න යන්නේ කියලා
ආ ඒකද ගේන්න යන්නේ ඒ හින්දා මම කියනවා මේ රටේ ජනතාව අපි ගරු බන්තුන් දැන් අපි තේරීම් කාරක සභාවක් තියෙනවා අද පාස්කු ඉල්ලා වෙච්ච ප්‍රශ්නේ පිළිබඳ වැරදිකාරය හොයන්න කියලා සියලු දෙනා ගෙනලා තේරීම් කාර සභාව කරලා මාධ්‍ය විවෘත කරලා ප්‍රශ්න කරනවා. ගිය ආණ්ඩුව කාලේ කේපියෝ ගෙනලා ප්‍රශ්න කළාද? මාධ්‍ය ඉස්සරහා ප්‍රශ්න කළාද? කරුණ අම්මාන්න ගෙනලා අර තස්ත ප්‍රහත හාමුදුරු ස්වාමීන් වහන්සේගේ ඝාතනය පිළිබඳව ඝාතනයේ ස්වාමීන් වහන්සේගේ ඝාතනය පිළිබඳව වගකීම කරුණ අම්මාන්න ගෙනලා පිළියාන්න ගෙනලා ඔය ප්‍රශ්න කළාද ජනතාවට පෙන්නේ නෑ උන්ගේ ඉඩම් තියෙන්නේ කොහෙද උන්ගේ නැව් කොහෙද තියෙන්නේ උන්ගේ සෙට් තියෙන්නේ කොහෙද උන්ගේ ව්‍යාපාර මොනවද කියලා අහගෙන ඒවා ගන්න රාජපක්ෂ පවුලේ පොරකය අමිසක් ප්‍රශ්න කළාද එහෙනම් මම අහනවා මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා කියලා පිළිගන්නවා
අර අමදිතුමා විනාඩි දෙකක් තියෙනවා
බාර ගත්ත විතරක් නෙමෙයි ඊට පස්සේ ඒකට දෙන්න ඕනි උත්තර ටික දුන්නා ඒ කියන්නේ අපේ ජීවිත ආපහු ගන්න බෑ ඒක කනකටද ඒක සිද්ධියක් නමුත් අපිට රජයක් වශයෙන් මෙතනින් එහා කරන්න ඕනේ දේ කරා ගරු මන්ත්‍රීතුමනි අපි ඒ සිද්ධිය උනේ කාගේ වැරදින්ද
මොනවාද තියෙන වැරදි ඒක තේරීම් කර කාල සභාපත් කළා අද එනකොටත් ආරක්ෂණද ලේකම්තුමා ඉල්ලාස්සලා තියෙනවා පූජිත් ජයසුන්දර පොලිස්පතිතුමා අනිවාර්ය නිමාඩු වෙලා තියෙනවා ඒකට නඩු පැවැත්වෙනවා තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ වගකීතු අය ගෙනල්ලා ප්‍රශ්න කරනවා කවුද අඩු උනේ මොනවද අඩු උනේ මොකද තියෙන ප්‍රශ්න කෙනෙක් හොයනවා ඒ ගමන් එක අතහැරියේ නැහැ ඊට පස්සේ මේ තුවාල වෙච්ච අයට ආපහු ජීවත් වෙන අයට අර මරණයෙන් පස්සේ ජීවිත අනතුරට ගිය අය අවදානම් වලට ලක් වේලා සඳහා රුපියල් මිලියන 233ක් ප්‍රදානය කරලා තියෙනවා රුපියල් ඒ කියන්නේ කෝටි 23ක් මේ සඳහා තුවාල කරුවන් සහ ජීවිත හානි සඳහා ජීවත්වන් වූවන් සඳහා ඒක හැකිතරක් යාවත් කාලින් කර ගැනීම සඳහා සල්ලි දීලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අගගරු අගරදගුරු
අමතිතුමා කාලය අවසානයි
ලෑස්ති කරලා තියෙනවා පල්ලි වලට විතරක් අපි දීලා තියෙනවා පල්ලි දේවස්ථාන හදන්න විතරක් ඒ කටුකපිටිය දේවස්ථානයේ යාවත් කාලින් කර ගැනීම සඳහා මිලියන 10ක් දීලා තියෙනවා කෝටියක් එතකොට මඩකලපුව චර්ච් එකට මිලියන 5ක් දීලා තියෙනවා ඔය හමුදා වෙනුවෙන් මේ ප්‍රතිසංස්කරණේ කටයුතු කරන්න කොච්චි කඩේ චර්ච් එකට මිලියන 10ක් දීලා තියෙනවා මිලියන 25ක් කෝටි 2.5ක් දේවස්ථාන 3 වෙනුවෙන් මේ රජයේ දීයන් නැවත ප්‍රතිසංස්කරණේ කරන්න හදලා තියෙනවා එතකොට මේ රජයේ අපි දන්නවා අපේ අඩුපාඩු තියෙනවා අපි විනිවිද පේන්න වැඩ කරනවා අපේ අඩුපාඩු ජනතාවට පේන්න පුළුවන් අපේ අඩුපාඩු පත්තරවල ටීවී වල යන්න පුළුවන් අපි මේ මාධ්‍ය වේදිකම් මරන්නේ නැහැ පත්තර කන්තරු ගිනි තියන්නේ නැහැ අපි ඒවා බලන්න පුළුවන්
ජනතාව
අපි අඩුපාඩු දකින්නවා
කාලය අවසානයි
නමුත් මම අන්තිමට කියනවා ඒ අඩුපාඩු අපේ ජනතාව දැනගත්තට මීට වඩා වහගෙන හොරගම් කරපු වහගෙන මිනී මරපු ඔය ආණ්ඩුවට ආයෙන්න දෙන්නද මේ විශ්වාසවංග යෝජනාව ගිනාවි කියලා මම ප්‍රශ්න කරනවා
බොහොමත් සුදී ගරු මහින්දානන්ද අලුත්කමගේ
මුලස්සනේ සභාපතිතුමනි ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා මට මේ විශ්වාස භංගයේ ආණ්ඩුවේ කතා අහගෙන ඉන්නකොට මට ජනතා විමුක්ති පෙරමුණ ගැන හිතෙන්නේ අනුකම්පාවක් මේ ආණ්ඩුව බලයට පත්කරන 2015 දැඩි කැපකිරීමකින් කටයුතු කරපු ජනතා විමුක්ති පෙරමුණ ඒ ආණ්ඩුව හදපු ඒ ආණ්ඩුවේ ඇමතිකම් ගත්ත මැති ඇමතිතුරු ජනතා විමුක්ති පෙරමුණට බයිනෝ ආණ්ඩුව තමුන්නාන්සේලා ඇමතිකම් අරන් ඉන්නේ ඒගොල්ලෝ ආණ්ඩුව හදන්න උදව් කරපු නිසා ජනතා විමුක්ති පෙරමුණේ ගినాපු මේ විශ්වාස භංගයේ හරියට නිකන් අර අන්දරේ ගල ඉස්සුවා වගේ තම කතාවක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාස භංග යෝජනාව ගినాපු කතාව මාස ගානක් කාලා ගල ළඟට ගිහින් කිව්වා කුස්සලා කරේ තිබ්බොත් ගෙනියන්නම් කියලා ඒ වගේ වැඩක් තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුවට විරුද්ධව ගినాපු විශ්වාස භංග යෝජනාව මුලසනේ සභාපතිතුමනි ඔබතුමා දන්නවා අපි එදා රිෂාඩ් බදුදීන් ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරා ඒ විශ්වාස භංග යෝජනාව එදා විභාගයට ගත්තනම් විවාදයට ගත්තනම් මේ වෙනකොට ආණ්ඩුව පරාජයටපත් වෙනවා අපි විශ්වාස භංගය ගේනකොටම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවා අපි කිව්වා මේකෙන් වෙන්නේ ආණ්ඩුව ශක්තිමත් වීමක් ඒ වෙලාවේ ආණ්ඩුව උත්සාහ කරා රිෂාඩ් බදුදීන් ඇමතිවරයාගේ විශ්වාස භංගය පස්සට දාලා ආණ්ඩුවට විරුද්ධව ගෙනාව විශ්වාස භංගය දාලා ආණ්ඩුව ශක්තිමත් කරගන්න. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාව අවුරුදු 4 මාසකට පස්සේ ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ගෙනාවත් ජනතාව අතර සැකයක් පවතිනවා මේක ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි ආණ්ඩුව රැකගන්න ගෙනාවු විශ්වාස භංග යෝජනාවක් හැටියට තමයි රටේ මිනිස්සු විශ්වාස කරන්නේ. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ ගෙනාවු මේ විශ්වාස භංග යෝජනාව ආණ්ඩුව පරාජය කරන්න නම් විශ්වාස භංග යෝජනාව ගෙනාවු ජනතා විමුක්ති පෙරමුණ සියලු දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරලා මේක පරාජය කිරීම සඳහා රජයේ පරාජය කිරීම සඳහා තමුන්නාන්සේලා කටයුතු කරන්න ඕනේ. ඒක තමයි අපි විශ්වාස භංග යෝජනාවක් ගෙනන්නේ පරද්දන්න. ආණ්ඩුව පරද්දන්න. එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණ මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂත් එක්ක සාකච්ඡා කරලා මේක පරාජය කිරීමට කටයුතු කරන්න ඕනේ. නමුත් මේක පරාජය කිරීම සඳහා වැඩපිළිවෙලක් ඔබතුමාලා ළඟ තිබුණෙත් නැහැ. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ සැබෑවම මේ ආණ්ඩුව පරාජය කිරීමේ අරමුණින්ද එහෙම නැත්නම් ශක්තිමත් කිරීමේ අරමුණින්ද කියන චෝදනාව අද ජනතාව මුක්තුනට එල්ලීලා තියෙනවා. මුලසනේ සභාපතිතුමනි මේ ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි මොන දේශපාලන පක්ෂයේ විශ්වාස භංගයක් ගෙනාවත් විපක්ෂයේ හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි සියලු දෙනා මේ ආණ්ඩුවට විරුද්ධව හැමදාම අපි හිට ගන්නවා මේ ආණ්ඩුව වෙනුවෙන් මේ ආණ්ඩුවට විරුද්ධව ගෙන ඕනෙම දෙයකට විරුද්ධව අපි හිට ගන්නවා ඔබතුමාලා දන්නවා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ ආණ්ඩුව බලයට පත් වුණේ මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට අපි දැක්කා එදා ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේ එක්සත් ජාතික පක්ෂයේ මේ වේදිකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වේදිකාවේ ජාතික හෙළවුරුමේ මේ වේදිකාවේ උතුරේ TN එක මේ වේදිකාවේ මේ සියලු දෙනා එකට මේ වේදිකාවේ හිටියා වේදිකාවේ හිඳලා කිව්වේ මේ රාජපක්ෂ පාලනය ගෙදර යවන්න තමුන්නාන්සේලා අපට ඡන්ද දෙන්න කියලා එදා තමුන්නාන්සේලාගේ වේදිකාවේ මේ ආණ්ඩුව හදන්න තමුන්නාන්සේලාට තිබු ජනවරමේ තමුන්නාන්සේලා දුන්න වේදිකාවේ සුවිශේෂී කාර්යයක් තිබුණා අපිට මතකයි තමුන්නාන්සේලා කියපු පළවෙනි කාර්ය හොරකම නවත්තන්න රාජපක්ෂ ආණ්ඩුවේ තියෙන හොරකම නවත්තන්න තමුන්නාන්සේලා කිව්වා මේ ආණ්ඩුවට ඡන්ද දෙන්න කියලා
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා
තමුන්නාන්සේලා කිව්වා බදුබඩ අරු කරන්න තමුන්නාන්සේලා මේ ආණ්ඩුවට ඡන්ද දෙන්න කිව්වා ඒ විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න යහපාලන හද ගේන්න මාද නිදහස වෙනුවෙන් තමුන්නාන්සේලා මේ ආණ්ඩුවට ඡන්ද දෙන්න කියලා කිව්වා එහෙම බලයටපත් වෙච්ච ආණ්ඩුව ජනවාරි 8 වෙනිදා ඡන්ද දෙන්නලා පෙබරවාරි මාසේ 26 වෙනිදා තමුන්නාන්සේලාගේ අගමැතිතුමා මහ බැංකුව මංකොල්ල කෑවා අද මහ බැංකු චෝදිතයන්ට චෝදනා පත්‍ර ඉදිරිපත් කළා තියෙනවා ඒක නෑ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා චෝදිතෙක් නෙවෙයි ඒක සල්ලිගත රවි කරුණානායක මහත්තයා චෝදිතෙක් නෙවෙයි ඒක සල්ලිගත ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමතිවරු කෝප් කමිටු සමාජික චෝදිතයෝ නෙවෙයි හැබැයි නිකම් පිරිසක් සාමාන්‍ය කට්ටියක් අල්ලගෙන චෝදනා එල්ල කරලා තියෙනවා ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව බරපතල ආණ්ඩුවට විරුද්ධව බරපතල දූෂණ චෝදනා එල්ල වෙලා තියෙනවා තමුනාසල දූෂණේ නවත්තනවා කියලා බලයටපත් වෙච්ච ආණ්ඩුව ජනතාවගේ බදුබර අඩු කරනවා කියපු ආණ්ඩුව රාජ්‍ය බදු ආදායම 100%කින් වැඩි කරලා තියෙනවා ඒ නිසා මේ ආණ්ඩුවට කිසිසේත් මේ රටේ ජනතාවගේ ජනවරමට අනුව තමුනාසල කටයුතු කළා නැහැ ඒ විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනය ගැන කතා කරපු මේ ආණ්ඩුව මැතිවරණ කල් දාලා මැතිවරණ සිටියම අකුලලා යහපාලනය ගේනවා කියපු ආණ්ඩුව තමුනාසල මොනවද කරේ කියනක තමුනාසලට අලුතෙන් කියන්න ඕනේ නැහැ ඒ විතරක් නෙවෙයි මාධ්‍ය නිදහස ගැන කතා කරා මාධ්‍ය නිදහස ගැන කතා කරපු ආණ්ඩුව තමුනාසල මේ වෙනකොට සියලුම සමාජ මාධ්‍ය මේ ආණ්ඩුවට එරෙහිව තියෙන සියලු මාධ්‍ය 1500කට වැඩිය ප්‍රමාණයක් තමුනාසල මේ වෙනකොට තහනම් කරලා තියෙනවා තමුනාසල සියලු Facebook ගිනුම් තහනම් කරනවා තමුනාසලට ආණ්ඩුවට විරුද්ධව තියෙන සියලු දේ තහනම් කරමින් තමුනාසල මාධ්‍ය ගැන කතා කරපු තමුනාසල කටයුතු කරනවා තමුනාසල ඒ නිසා මේ ආණ්ඩුවට විශ්වාස භංගයක් නෙවෙයි දවසට එක ගන්න විශ්වාස භංග ගෙනවත් පාඩු නැහැ තමුනාසල දීපු ජනවරම කිසිම පොරොන්දුවක් ඔබට ජනවාරි මාසේ 8 වෙනිදා දීපු කිසිදු පොරොන්දුවක් තමුනාසලට ඉෂ්ට කරගන්න හැකියාව ලැබුණේ නැහැ ඔබතුමාලා එක දෙයක් කරා දැන් අපේ ගම්පහ මන්ත්‍රීතුමා මට අමතකුණා නැගිටලා කෑ ගහලා කිව්වා මේ මහලොකුවට මේ කටුනායකර මියගිය සිද්ධිය ගැන කතා කරා ඔබතුමාලා මේ කටුනායක එක්කෙනෙක් මියගිය එකක් ගැන කරුව ඇමතුමා කතා කරනවා ඔබතුමාලා 300ක් මැරුවා 300ක් තමුන්නාන්සලා අපි එක්කෙනෙක් මියගිය අපි පිළිගන්නවා පොලිස්පතිවරයා වගකීම බාරගත්තා පොලිස්පතිවරයා ඉල්ලාසුණා ඒ සිද්ධිය බාරගත්තා ඒ වගකීම බාරගත්තා තමුන්නාන්සලා මොකද කරේ තමුන්නාන්සලා බාරගන්නවද මේ 300 මියගියගේ වගකීම බාරගන්නවද අගමැති බාරගන්නවද ජනාධිපති බාරගන්නවද
පොලිස්
ආරක්ෂකලෙකම හිරේ දැම්මා හිරේ
දාලා
මිනිස්ටර් ගැලෙව්වා
ඉන්ටර්පෝල් මගේ නමත් කිව්වා ඔව් මම වැලිවේරිය කී දෙනෙක් මැරුවද ඔබතුමා දන්නේ නැතර කී දෙනෙක් තුවාල කළාද
අද
මොරිසන් කී දෙනෙක්
කියනවා
මන්තුමා මේක මතක තියාගන්න තමුන්නාන්සේ අපේ පැත්තෙන් ගරු ඇමතුමා ගරු පරිසර ඇමතිතුමා
මම කියවන
ඔබතුමාට බොහොම ගරු කරන ඇමතිවරයෙක් මේ අහන්න ගම්පහ පරිසරයේ විනාශ කරන පරිසර නියෝජ්‍ය ඇමතිතුමා තමුන්නාන්සේ මේක අහගන්න තමුන්නාන්සේලාගේ කාලේ අපේ කාලේ එක්කෙනෙක් මිය ගිහිල්ලා ඒ වැරද්දට අපි දඬුවම් විඳලා
මම කාලේ අවසන්
1 මිනිත් එක මිනිහට දෙන්න ඇස්සලා තමුන්නාන්සේලා කතෝලික ජනතාව 300ක් ඝාතනය කරා ලැජ්ජ නැතුව 500ක් තුවාල වුණා තමුන්නාන්සේ කතා කරනවා තමුන්නාන්සේගේ ගම්පහ දිස්ත්‍රික්කේ ලැජ්ජ නැතුව ඒ කතෝලික ජනතාව වෙනුවෙන් එහෙම කියන්න එපා තමුන්නාන්සේ දන්නේ නැහැ දැක්කේ නැහැ කියනවා ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ එක්කෙනෙක් මියගෙන කතාව කරන්න කලින් ඔබ ඇඟිල්ල දික් කරන ඔබට 300ක් ඔබ ඝාතනය කරලා තියෙනවා ඒ විතරක් නෙවෙයි අද තමුන්නාන්සේලා ඒ ඔක්කොම එක්කව කරලා බලන්න ඒ ඔක්කොම එක්කව කරලා බලන්න කීයද හතර දෙනෙක් මිය යන්නේ නැති ඔය සිද්ධි වලින් තමුන්නාන්සේලා තප්පර 10ට 300ක් තප්පර 10ට 300ක් තමුන්නාන්සේලා ඒ විතරක් නෙවෙයි මුලස්සනේ සභාපතිතුමනි මේ රටේ ජාතික ආරක්ෂාව
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
මෙරට ජාතික ආරක්ෂාව තමුන්නාසලා නැති කරලා තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ දැන් ඒ කිසිම දෙයක් නොකරපු මේ ආණ්ඩුව අන්තිම මාස 6 දැන් තමුන්නාසලා සමෘද්ධි දෙන්න හදනවා. තමුන්නාසලා ගම්පෙරළිය කරන්න හදනවා. තමුන්නාසලා කිසිම දෙයක් අවුරුදු 4 මාරක නොකරපු මේ ආණ්ඩුව තමුන්නාසලා දැන් ගම්වලට ගිහිල්ලා මිනිස්සුන්ට රස්සා දීලා තමුන්නාසලා ජනතාව අතර පේවර ගන්න බලනවා. ඒ නිසා ඔබතුමාලා හොඳට මතක තියාගන්න. තමුන්නාසලාට මොනවා කතා කරත් මේ ආණ්ඩුවට විරුද්ධව මේ රටේ ජනතාව තීන්දුව කළා ඉවරයි. තමුන්නාසලා 60 මැතිවරණයකට යන්න තාම තමුන්නාසලා මැතිවරණයට බයයි. ජනාධිපතිවරය තියන්නේ නැහැ. පළාත් සභාව ගේනවා අරවා මේවා අහනවා. තමුන්නාසලා තාම මැතිවරණයකට බයයි. ඒ නිසා අපි ඔබට කියනවා තමුන්නාසලා ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරය තියනවා. අපි ජනාධිපතිවරට ලෑස්ති. තමුන්නාසලාගේ පැත්තේ 4 දෙනෙක් සූට් මහලා ඉවරයි. කථානායකතුමා සූට්
මහලාගෙන
ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. ඒ නිසා අපි කියනවා අපි අපේ ජනාධිපති අපේක්ෂකයා දාලා අපි ජයග්‍රහණය කරලා මේ ආණ්ඩුව ගෙදර යවන බව මතක් කරමින් බමුණ යට වෙනවා.
හොන්රබල් කරුණාරත්න පරණක්දා.
සභාපතිතුමනි බොහොම ස්තුතියි. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයක් හැටියට විපක්ෂයේ කාර්යයක් හැටියට ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගැහැලා තියෙනවා. ඒකේ මන්ත්‍රීවරුන්ගේ අයිතියක්. ඒ විශ්වාස භංගයට මුහුණ දීලා ඒක පරාජය කිරීම ආණ්ඩුවක් හැටියට අපේ කටයුත්ත. ඒක තමයි දැන් මෙතන මේ සිද්ධ වෙමින් තිබෙන්නේ. නමුත් මේ විවාදය ඇතුලේ හරි පුදුම කතා සිද්ධ වෙනවා. දැන් මේ කලින් කතා කරපු මන්ත්‍රීතුමා කියනවා මේ ආණ්ඩුව 300 ගානක් මැරුවයි කියලා. මේ මොකද්ද මේ කරන්න හදන්නේ? මේ ජනඝාතන වලට වග කිය යුතු ඒ ඉස්ලාම් ආගමික අන්තවාදී ත්‍රස්තවාදය වසන් කරලා ඉවරලා මේකෙන් දේශපාලන ප්‍රයෝජනයක් අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන මාවත අවරන්න නේද මේ හදන්නේ? එම නිසා මේ විශ්වාසභංග විවාදේ ඒ වගේ අවාසනාවන්ත තැනකට පත් වෙනවයි කියන බවත් ඒ ගේනාවු මන්ත්‍රීවරු දැනගත්තනම් හොඳයි කියලා මම හිතනවා. කොහම වුණත් ඒ මන්ත්‍රීවරු ගෙනාපු විශ්වාස භංග යෝජනාවේ අපි ඒකට විරුද්ධ වුණත් ඒකේ යම්කිසි වැදගත් කාරණා ටිකක් කතා වෙනවා. මෙතන ජාතික ආරක්ෂාවේ හිතසක් ඇති වෙලා තිබෙනවා. ඒක කොහොමද අපි නිවැරදි කරගන්නේ කියන කාරණාව. අපි රජයක් හැටියට අගමැතිතුමා ආණ්ඩුවේ මැති අමතිවරු ඒ සියලු දෙනාම මේ සිද්ධිය ඇතුණාට පස්සේ ප්‍රකාශ කළා ඔව් ආණ්ඩුවේ වගකීමක් තිබෙනවා කියලා. නමුත් ඒ නිශ්චිතව වගකීම ඒ හිතස ඇතුනේ කොහෙද කියන කාරණාව සම්බන්ධයෙන් මූලික සොයා බැලීමක් කරන්න ඕනේ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩු පක්ෂේ විපක්ෂේ සියලුම මන්ත්‍රීවරු අත්සන්කරණය වෙලා තේරීංකාරක සභාවක් දාන්න කියලා ඉවරලා යෝජනාවක් ගෙනහලා දැන් ඒ තේරීංකාරක සභාව සාක්ෂි විභාග කරමින් යනවා. වඩා සුදුසුයි ඒ තේරීංකාරක සභාවේ වාර්තාවත් ආවට පස්සේ මේ වගේ යෝජනාවක් ගෙනවනම් හොඳයි කියලා මගේ මතය හැටියට මම ප්‍රකාශ කරන්නට කැමති මේ වෙලාවේ. දැන් අපි හිතමු මේ විශ්වාස භංග යෝජනාවෙන් මේ අපේ ආණ්ඩුව පරාදුණයි කියලා. එතකොට ජනාධිපතිතුමා බහුතරයක් තියෙන එක්කෙනාට ආණ්ඩුව පිටවන්න කියලා ආරාධනාවක් කරනවා. දැන් කාටද බහුතරය තියෙන්නේ? එක කණ්ඩායමක් එනකොට ඒ අයට බහුතරය නැහැ කියලා ඔප්පු වෙලා අපිට ආපහු විශ්වාස භංග ගේන්න වෙනවා. ඒක මොකද වෙන්නේ? ආපවර මිරිස් කුඩු ගහ ගන්නවා. අතන මයිකේ කඩනවා. කථානායකතුමාට මේ පුටුවේ වාඩි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මහා අර අශෝභන සිද්ධිමාලාවට එක මූල ආරම්භයක් එනවා. ඊට වැඩිය හොඳයි. වැඩි කාලයක් නැහැ. මේකට ජනාධිපතිතුමාව කියන්න ඕන නම් රජයේ විධායකයේ ප්‍රධානියව කියන්න ඕන කියලා හිතනවා නම් ඕ ළඟදිම ජනාධිපතිවරණයක් එනවා. ජනතාවට අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම වැඩි කාලයක් යන්නේ නැහැ. මහමැතිවරණයක් එනවා. ඒකට ජනතාවට අවස්ථාව හම්බ වෙනවා. එම නිසා මම හිතන්නේ අද අපි මේකෙන් ආගමික බෙදුම් රේඛාව තව පළල් කරගන්න නැතුව මේ ඇත්ත ප්‍රහාරකයා ඇත්ත ත්‍රස්තවාදියා වසන් කරන්න වෙන දේශපාලන පළ ප්‍රයෝජනට ගන්න මේ විවාදය කරන්න නැතුව මේ රටේ මේ ප්‍රශ්නේ විසඳන්නට අපි මොන වගේ පළදායි ක්‍රියාමාද ඉස්සරහට ගන්න ඕනේ කියන කාරණේ කතා කළා නම් වඩා හොඳයි කියලා මට හිතෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ විවාදය ඇතුලේ මහා පුදුමාකාර දේවල් එනවා. අපිට පේනවා මේ විවාදය ඇතුලට ගේන්න හදනවා මේ සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම, මිලේනියම් චැලෙන්ජ් මාර වැඩක්. යටි ගිරියෙන් කෑ ගහනවා ඇමරිකන් විරෝධය දක්වලා ඉවරලා. ඒගොල්ලෝ හිතන්නේ මේ හයියෙන් කෑ ගහන්න යටි ගිරියේ මේ වහලේ උළු උඩුවෙසෙන්ට කෑ ගහන්න සද්ද වැඩි වෙන්න මේ කියන කාරණාවල සත්‍යතාවත් වැඩි වෙනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා වගේ කියලා තමයි අපිට පෙනෙන්නේ. එහෙම එකක් නැහැ. අපි ඊට පැහැදිලිවම කියනවා මොනගේ උසම අස්සම් කළා. අපේ රජය ඒවා මේ පාර්ලිමේන්තුවට හොර රහසේ, ජනතාවට හොර රහසේ, මේ කුස්සිය ඇතුළේ ඉඳලා කාමර ඇතුළේ ඉඳලා කරන්නේ. ඒවා බොහොම විනිවිද පෙනෙන ආකාරයට තමයි මේ කරන්නේ යන්නේ. එහෙම මේ ඇමරිකන් විරෝධය මතු කරන අයගේ කෙරුවාව මොකද්ද? ඇත්ත தත්ත්වය මොකද්ද? ඒගොල්ලන්ගේ நாயකයෝ, ඒගොල්ලෝ ගේන්න හදන நாயකයෝ ඇමරිකාවෙත් පුරවැසිකම අරගෙන දිනවා මෙහෙට අමතරව. ඒලෝ පදිංචි වෙලා ඉන්නේ එහෙ. ලොස් ඇන්ජලීස් වල ගෙවල් තියෙනවා. සමහර අයගේ දරුවෝ විශ්වවිද්‍යාල යන්නේ එහෙ. තව සමහර අය මේ නිවාඩු කාලේට ළමයි එක්ක ගිහිල්ලා ඩිස්නිලන්ත යනවා. මාර ඇමරිකන් විරෝධය. හැබැයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා බිරිහන් දීලා කෑ ගහනවා. දැන් මේ විසූක දර්ශනය මේ රටේ ජනතාව හොඳට අවබෝධ කරගෙන තියෙනවා. මේ ව්‍යාජ දේශප්‍රේමියෝ කවුද, ඇත්ත දේශප්‍රේමියෝ කවුද කියන එක. ගරු සභාපතිතුමනි, නියම දේශප්‍රේමියා ජාතිවාදී අවසන්නේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනවර්ගයකට විරුද්ධව කතා කරන්නේ. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිම ජනවර්ග ආගමික නායකයන්ට අපහාස කරන්නේ නැහැ. අද අවශ්‍ය වෙලා තියෙන දේශප්‍රේමයේ ස්වභාවය තමයි අර මන්ත්‍රීතුමේ කලින් කතා කළා වගේ මේ ජාතිය
එකට.
මේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකට තියන්න පුළුවන්. මේ අය ඇති වෙලා තිබෙන මේ තියෙන ආතතියින් නැති කරන්න පුළුවන්. මේ ඇති වෙලා තිබෙන ගින්න නිවන්න පුළුවන් නායකත්වයේ තමයි මේ රටේ දේශප්‍රේමී නායකත්වයේ. මේ කරපු කතාවලින් එහෙම නායකයෝ ඉන්නවා කියලා පේනවද? මේ හදන්නේ මේ ගින්න තවත් වැඩි කරන්න නේද? මේ ඇති වෙලා තිබෙන ප්‍රශ්නය වැරදි අර්ථකථන වලට, ව්‍යාජ අර්ථකථන වලට ලක් වෙලා ජනතාවගේ දේශපාලන විඥානය මොට කරන්න නේද මේ හදන්නේ? එම නිසා අපි ඊටාම කරුණාවෙන් මතක් කරන්න කැමතියි, ආරක්ෂාවේ හිදස ඇතුනේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාව ඊටාම වටිනා නිරීක්ෂණ කරමින් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුත් ඒකට සහභාගී වෙලා ඉන්නවා. අපි කනගාටු විපක්ෂයේ අනික් මන්ත්‍රීවරු, අසංකරව මන්ත්‍රීවරුත් මේකට ඇවිල්ලා වාඩි වෙන්නේ නැති එක ගැන ඒ මාවනා ඒගොල්ලන්ට තවත් මේ වගේ විසූක දස්සන වලට එන්නේ නැතුව මේකේ ඇත්ත කරුණ වලට බහිඳ ඉඩ කඩක් හම්බ වෙලා තිබෙනවා. දැන් අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඒ කරුණු කාරණාත් හොයාගෙන අනාගතයේදී මේ වගේ අන්තවාදයක්, මේ ගෝලීය ත්‍රස්තවාදයට මේ රට සරුපසක් නොවන ආකාරයට අවශ්‍ය කරන්නා වූ ආරක්ෂක නීතිමය, අධ්‍යාපනය, අධ්‍යාපනමය, පරිපාලනමය ප්‍රතිසංස්කරණය කරන එකයි. එහෙම නැතුව මේ පළ රහිත වාද විවාදවලට කල්ගත කරන එක නෙවෙයි. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව දැන් ඒකට අදාළ මූලික කෙටුම්පත් සකස් කරලා තිබෙනවා ඉදිරි දින කීපය ඇතුළත. විශේෂයෙන්ම කියනවා නම් ඊළඟට එන ජනාධිපතිවරණ මැතිවරණවලදී මේ රටේ ජනතාව ආගමික බෙදුම් රේඛා මත බෙදාන්ට ඉඩ තියන්නේ නැතුව ඒ ප්‍රතිසංස්කරණ ටික කඩිනමින් සම්මත කරලා මේ රටේ මේ දැනට ඇති වෙලා තිබෙන වාර්ගික ආගමික ආතතියින් නිවන්ට අපි වැඩ කරනවා නම් මං හිතන්නේ අපි සියලු දෙනාම මේ 225 දෙනාම ලබාගත් ජනවරමට අපි යුක්තිය ඉෂ්ට කළා වෙනවා. මම හිතන්නේ මේ විවාදයත් අපි මේ පැත්තට යොමු කළා නම් වඩා හොඳයි කියලා අපි මතක් කරන්න කැමතියි. එසේ පවසමින් මගේ කතාව මෙතකින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔනරබල් එස් ඒ මුතුකුමාරන.
ගරු මූලාසන නූල සභාපතිතුමනි, මේ ආත්තාව ලබා දීම පිළිබඳව මම ඔබතුමාට මගේ ස්තුතිය උද කරනවා. මම දැන් මේ ආණ්ඩුව ආවේ මේ රටේ ස්වර්ග ලෝකයක් හදන්න, මේ රට අල්ලස දූෂණය නැති කරලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා දුගී දුප්පත්භාවය නැති කරලා මේ රට සාමාතින්ම ස්වයංපෝෂණය කරලා ලිච්ඡවි රජදරුවෝ වගේ මේ රට පාලනය කරනවා කියලා බලයට ආවේ. හැබැයි අද ඒ බලයට එන්න උදව් කරපු කණ්ඩායමක්ම මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණ දේ මේ රටේ ජනතාවට සිද්ධ වුණේ නැහැ කියන එක අද ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා තියෙනවා. මම හිතනවා මම දකිනවා එදා මේ ආණ්ඩුව ලිච්ඡවි රජදරුව සාකච්ඡා කිරීම කෙසේ වෙතත් විපක්ෂයේ මතයට යම් පොඩ්ඩක් හෝ අහුන්කන් දුන්න නම් ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුවට මේ තරම් අගාධයකට යන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔබතුමා මම හිටිය මේ පාර්ලිමේන්තුව තුල එදා මහා බැංකුව අධිපති පත් කරනකොට විපක්ෂයේ මන්ත්‍රීවරයා කචින් දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා පැහැදිලිව කිව්වා මේ බැංකුව අධිපතිවරයා පත් කරගන්න එපා මොහු පිළිබඳව විශේෂ මොහු පිළිබඳව යම් යම් චෝදනා තියෙනවා මොහු ගැන විශ්වාසයක් කරන්න බෑ කිව්වම මොකද කළේ අගමැතිතුමා මෙතෙන් ඇවිල්ලා අපි දිහා සමච්චලෙන් බලලා අපිට hina vela me wagakima man baara gannwa kiyala pahadilima meda kiywa enam pahadilima wagakima baara gannwa na e maha banku mankolleta agamathi wara palaweni vittikarayek bawata attawasema sadahang yutuy eda agamathi wara vipakshe thinniyata hoho kodda kalpana karana man vipakshe mate gana yang hidima kituwa na mahatanne අද මේ තත්ත්වයට මූණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. කිව්වෙ ලිච්ඡවි රජදරුව වගේ මේ රට පාලනය කරනවා කියලා. ජනාධිපතිවරයාට අගමැති නැහැ. අගමැතිට ඇමතිවරු නැහැ. ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරු නැහැ. මේ අතර කිසිම සමගියක් තිබෙන්නේ නැහැ. මේ සමගිය නැතිවීමේ ප්‍රතිඵලය තමයි එදා පාස් කිරීදා අපේ ලංකාවේ ජනතාවගෙන් 300කට ආසන්න ප්‍රමාණයක් මිය යන්න සිද්ධ වුණත් ඒ වගේම සිය ගාණක් අද රෝගතිල රෝගීන් බවට පත් වෙන්න සිද්ධ වුණේ මේ ආණ්ඩුව මහලකොට කිව්වා එදා ධනාධිපතිවරතුමා දියුරුම් දෙනකොට අගමැතිවරයා දියුරුම් දෙනකොට වියදම් කරේ රුපියල් 7500යි මරණාධාර සමිතියක මරණාධාර සමිතියේ සභාපතිවරයා ඉන්න හා සමාන තමයි
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා
දියුරුම් දුන්නේ හැබැයි ඊට පස්සේ මොකද වුනේ අද කෝටි ගණන් වියදම් කරනවා උච්ච සඳහා දැන්වීම් දාන්න මාතර තමයි හදන්නේ නිවාස 25 මාතර තමයි ලක්ෂ 2 දීලා ගේ හදන්නේ හැබැයි මොකද කරන්නේ කල්ලා වැවේ වවුබන්ටකේ බෝඩ් එක තියෙනවා මාතර ගෙවල් 25ක් විවෘත කරනවා කියලා කෝටි ගණන් වියදම් කරනවා මේ ආණ්ඩුව. හදයි ඒකෙදි මේ ආණ්ඩුව මොකද කළේ? මේ ආණ්ඩුව මොකද කළේ? මේ රටේ ජනතාවගේ සල්ලි විවිධාකාර විදියට අනවශ්‍යට විවිධයන් කළා ජනතාව මත මේ ආණ්ඩුව බලය නැත්තම් මේ ආණ්ඩුව බර පැටෙව්වා. අද බලන්න සිද්ධ වෙලා තියෙන දේ ආර්ථික නිදාසෙන්ල මේ රට සුඛිත මුදින් කරන ආණ්ඩුව අද ජීවත් වෙන්න බැරුව සමහර අය මැරිලා යනවා මිය යනවා තමහර ජීවිත විනාශ කර ගන්නවා අම්මයි දුවයි මේ ඊයේ පෙරේදා වෙනකොට පොත්පත්වල දැක්කා අම්මයි දුවයි දුම්රියට ජීවිතේ පූජා කරන්න පාර අයිනේ අඬ අඬ ඉන්නවා මේක ඇත්ත වශයෙන් ප්‍රශ්න විචාල් දරි ප්‍රශ්න එහෙම තියෙද්දි මේ රටේ ජනතාව දුක් විඳින්දි මේ රටේ ඇමතිවරු ගොවි ජනතාවට ලැබෙන්නේ නැතුනේ ලැබෙන්න දෙන්නේ නැතුව තමන්ගේම අතින් දෙන්න කියලා වේවල් නතර කරලා තියනවා උස්සෝ තියන්න ඇහැදිලුව ගරු සභාපතිතුමනි රෝපතාන ප්‍රදේශයේ යාන්නෝය ව්‍යාපෘති දැන් යාන්නෝය පිරිලා වතුර ඇරලා ඒ ගොවින්ගේ ගොවි බිංගලට වන්දි ගෙවනකොට අද හොරෝපතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලක්ෂ 300ක චෙක් ලියලා තියෙනවා මේ චෙක් පත් ලියලා මාස 4-5ක් වෙනවා
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි
දැන් මට පොඩ්ඩක් දෙන්න මේ චෙක් පත් ලියලා අතංගලා මාස 3-4ක් වෙනවා චෙක් පත් එනික දෙන්නේ නැහැ ඇමතිවරයා යන්න ඕන කියලා උස්සුවේ තියන්න මේ රටේ ජනතාව පීඩෙන් පීඩනයට පත් කළා මේව ඇමතිවරුන් තමයි මේ රට පාලනය කරන්න නිසා මේ යෝජනාවට අපි පක්ෂ කැන්දේ පාවිච්චි කරන බව ප්‍රකාශ කරමින් මන්නියට
මොහොත් සුදී මන්ත්‍රීතුමා හොනරබල් ඉරාන් වික්‍රමරත්න
Thank you honorable member we are debating today a no confidence motion in the government and I decided to speak in the English language because the circumstances which led to the Easter Sunday attacks were really inspired by global terrorism. I want to say that why we need to have confidence in our government. What has this government done since coming to power in 2015? We have focused on the politics of unity and have built on key principles. We have tried hard to build on an inclusive Sri Lanka. In our efforts, we established the Office of National Unity and Reconciliation, and a National Reconciliation Policy was adopted in 2017. We established the Office of the Missing Persons in 2017 to help to bring justice and closure for families that have lost loved ones in a conflict. We passed the Office of Reparation Act in 2018 and established the Office of Reparations to provide compensation for those who were victimized during this period. A focus on reconciliation through economic development, which includes avenues for debt relief for communities in the northern and eastern provinces, injecting cash into the government-run reconciliation programs. In terms of individual freedoms, we have also achieved much during this period. The government passed through major governance reforms and have institutionalized basically the adoption of law and also upheld individual freedoms. We started by passing the 19th Amendment, which has come in for much discussion in the recent period. We established the Constitutional Council and curtailed the powers of the Executive President and constituted independent commissions to ensure that all future decisions will be taken free of politicization. We passed the Right to Information Bill in 2016 to give civil society the tools to question the government and therefore facilitate transparency. Prior to 2015, there were abductions, death threats. Other means were used to silence those who opposed the then government. Since our government came into office, we have given the freedom of speech and civil rights to oppose the government, protest, express people's views without fear. We saw the strength of civil society during the constitutional coup in October last year. Not only was civil society freer, but the judicial system of this country worked, and we saw it for ourselves. The Supreme Court ruling in December 2018 was clear evidence of how far we have come over the past 4 years. We still need to go further, but we have achieved much. We must consider the recent Easter Sunday attacks and attacks in Gampaha and Wayamba recently in this light. We do not condone for a moment on the Easter Sunday attacks. We apologize for the failure of government in preventing what really happened. Sadly, the violence against Muslim families and businesses in Minuangada and other areas were driven by those who cannot politically survive in a free and inclusive society. These politicians have been looking for a new scapegoat. The political careers thrive on hatred. Sadly, these individuals have systematically used the Easter Sunday attacks to put suspicion in the hearts of Sri Lankans. Stories of forced sterilization, the proliferation of bi-Sinhala Facebook groups, the shaming of children using Atlas products. They want us to feel victimized and threatened by our neighbor to perpetuate the dark fear we felt on April 21st. These stories paint a narrow form of nationalism that politicians also advance by drawing fantasies about SOFA and about MCC agreements with the United States of America. I would like a moment to talk about the MCC agreement. The MCC agreement was pioneered by the Harvard professor Ricardo Hausmann, identifying two key binding constraints to Sri Lanka's growth. One was economic growth because of weak public transport infrastructure and land administration. The transport project is budgeted at $350 million for this project to improve urban and rural mobility in the western, central, Sabaragamuwa and Uwa provinces. First, this reduces traffic congestion, improves public transportation in the Colombo metropolitan region. Getting transport right will make Colombo a more livable, well-functioning city with better connectivity.
The land project is budgeted at $67 million and aims to expand and improve the existing geospatial initiatives to increase the availability of land rights. This project will identify underutilized state land and maximize rents from state lands. Most importantly, it certifies each individual's right to the land that they own to digitizing will make them less vulnerable to damage, theft, and to loss. This is what the MCC project is about. And the MCC project has been discussed over a long period of time since 2016. ECSA, there has been a lot of public scrutiny regarding the acquisition and cross-services agreement. This was first signed by Mr. Gotabaya Rajapaksa in 2007, and the details of that agreement were not made public. We have re-signed it and extended it, and the details have still not been made public. SOFA is another agreement. It is important to note that in both these standard agreements, the U.S. has made with many other countries, nearly with 100 countries, these agreements have been signed. Our government will not sign an agreement which is detrimental to the citizens of this country. We have not signed SOFA, and the public debate on SOFA is welcome. Being nationalistic and outward-looking are not mutually exclusive. Racism and fear, disguised as nationalism, have been used as a political tool. There is no room for racism in a society, a peaceful and thriving society. Even as we see global intolerance of governments rise and use racist rhetoric, the people have continued to speak out in every country of the world against this. Governments will change, sometimes quite unexpectedly, as we saw recently, but the people and society that they choose to make for themselves will remain. I'm reminded of the story of from 40 years ago of the United States of America, when the United States of America was a very racist society. Martin Luther King.
Honorable Minister, please wind up.
Martin Luther King then spoke out at this time against the discrimination against the black. It was his dream that has come. We must learn to live together as brothers and perish together as fools. We will perish together as fools. We must come to see that the end we seek is a society of speech with itself and a society can live with its conscience. I want to close on this, Honorable Member. I was also a foreign student in a different land before I came back for my postgraduate education. And a black African student came to the United States of America, and he gave birth to a child through a white woman. But while he returned to his home country, that black child had the opportunity of becoming the President of the United States of America. We must create unity, equality, and peace. This is the Sri Lanka that we must create. Mahatma Gandhi said, an eye for an eye is the only ends up making the whole world blind. Let us together create a meritocracy. Not everything dependent on age and experience only, but let's create a meritocracy where whether it's promotion, whether it's appointment is based on merit. Let us look at people as whether they are fit and proper for the task that is ahead. I am calling upon this House to defeat this motion of no confidence. Thank you for the time extended to me.
Thank you, Minister.